නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි, එතකොට අදත් අපි මේ සිකුරාද දවසක නැත්නම් බ්‍රහස්පතින්දා දවසක මේ විදිහට පිරිසක් විදිහට සම්බන්ධ වෙලා මේ විදිහේ ධර්ම දේශනාවකට, ඒ වගේම කමඨහන් සුද්ධ කරන වැඩසටහනකට තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම මතක් කරොත් දැන් සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ තමයි මේක සාමාන්‍යයෙන් කරගෙන ගියේ. එතකොට ගිය සතියේ ස්වාමින් වහන්සේ යම්කිසි ඒ භික්ෂුණීන් වහන්සේලා පිරිසකට නැත්නම් මෙහෙණින් වහන්සේලා පිරිසකට ඒ උපදේශ දෙන අවස්ථාවකට ගිහිල්ලා ඒක හින්දා මට බාර දුන්නා. නමුත් දැන් මේ සතිය ඇතුළත කිව්වා මට දිගටම මේකට සම්බන්ධ වෙලා දිගටම මේ වැඩේ කරගෙන යන්න කියන වගේ අදහසක් දුන්නා. ඉතින් සමහර විට ස්වාමීන් වහන්සේ හිතුවද දන්නේ නැහැ මේ මයික් එකක් ඉස්සරහා කියෝ කියෝ ඉන්නවට වැඩිය භික්ෂුණීන් වහන්සේලා පිරිසකට උපදෙස් දෙන එක, අවවාද දෙන එක ප්‍රයෝජනවත් කියලා. එහෙම හිතුණද දන්නෙත් නැහැ. නමුත් කොහොම හරි මට මේක දිගටම සම්බන්ධ වෙන්න කියලා තමයි ආරාධනාවක් ලැබුණේ. ඉතින් මේ පිරිසගේ නරක වෙලාවක් වෙන්නත් පුළුවන්. ඉතින් මමත් කල්පනා කරා මේ 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 මයික් එක ඉස්සරහා කියෝ කියෝ ඉන්නවට වැඩිය හොඳයිනේ භික්කුණියෝ වාදයකට යන්න පුළුවන් වුණොත් කියලා. මට යන්න පුළුවන් වේවිද කියලා මමත් නිකන් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා ඒ වැඩේට. මේක වෙනුවට ඒකට යන්න පුළුවන්ද කියලා. හරියට අර මෝහිනීගේ කතාව වගේ තමයි. මෝහිනී ගැන සඳහන් වෙන්නේ මොකද්ද? මෝහිනී කියන්නේ මේ එක දරුවෙක් වදපු කාන්තාවකගේ ස්වරූපයක් තමයි තියෙනවා කියන්නේ. තාම හම්බෙලා නැහැ. ඉතින් ඔය අහලා තියෙන විදිහට එහෙම තමයි තියෙනවා කියන්නේ. එක දරුවෙක් වදපු කාන්තාවගේ ස්වරූපයක්. එතකොට අර කාමුක ස්වභාවය යම්කිසි උපරිම ස්වභාවයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ කාන්තාව ඇවිල්ලා කියනවලු මොකද්ද දරුවෙකුත් වඩාගෙන ඇවිල්ලා කියනවලු මේ මේ පුද්ගලයෙක් ඉස්සරහට ඇවිල්ලා කියනවලු මේ දරුවව පොඩ්ඩක් වඩා ගන්න මේ රෙද්ද ගැට ගහ ගන්නකම් කියලා. මේ ඇඳගෙන ඉන්න රෙද්ද හදා ගන්නකම් දරුවව පොඩ්ඩක් වඩා ගන්න කියලා කියනවලු. ඉතින් නමුත් දැන් දරුවා වඩා ගත්තත් මොකද වෙන්නේ? අර යක්ෂ ස්වරූපෙට සාමාන්‍ය ස්වරූපෙට යනවා. සාමාන්‍ය ස්වරූපෙට පත් වෙනවා. අර යක්ෂ ස්වරූපෙට පත් වෙනවා. ඉතින් දැන් වගේ දෙයක් වුණාම මොකද බය වෙලා දුවනව එනුවට මේ තැනත් කල්පනා කරනවා දැන් දරුවා වඩා ගත්තොත් ගැටලුවක් මතුවෙනවා. දරුවා වඩා ගත්තොත් ගැටලුවක් මතුවෙනවා. නමුත් යන්න අදහසකුත් නැහැ. අර හිතේ තියෙන රාගෙ හින්දා වෙන්න පුළුවන්. ඉතින් කියනවා මොකද්ද? දරුවා ඔහොම වඩාගෙන ඉන්න මම රෙද්ද ගැට ගහන්නම් කියලා. මම රෙද්ද හදලා දෙන්නම් කියලා කියනවා. ඉතින් ওই විදිහට මමත් කල්පනා කරා මටත් බැරි වේද යන්න මේක වෙනුවට ඒකට කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඕවා ඉතින් දන්නවා. ඕවා දැනගෙන කලින්ම පනවලා තියෙනවා. ගැටේ ගහලා තියෙන්නේ. මොකද්ද මේ ওই භික්ෂුණීන්ට ආද දෙන එක සම්බන්ධයෙන් ශික්ෂාපද හතරක් පනවලා තියෙනවා එකම තැන. එක ළඟ ළඟ පනවලා තියෙනවා හතරක්. මොකද්ද පළවෙනි එකෙන්ම කියන්නේ? පළවෙනි එකෙන්ම කියනවා දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම භික්ෂුණීන්ට ඕවාද දෙන්න කියලා ස්වාමීන් වහන්සේලාට කියනවා. මෙහෙම මේ භික්ෂුණීන්ට අනුග්‍රහ කරන්න, ඒගොල්ලන්ට අවවාද දෙන්න කාලෙන් කාලයට ගිහිල්ලා කියලා කියනවා. ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් අර එක එක කොහෙ කොහෙ හරි ඉන්න කට්ටිය ගිහිල්ලා අවවාද දෙන්න පටන් ගන්නවා. දැන් මං වගේ කට්ටිය යන හැදුවා වගේ ගිහිල්ලා අවවාද දෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න ශික්ෂාපදයක් පනවනවා. එහෙම එහෙම එක එකාව යවන්න එපා. ඒ වෙනුවට සංඝයා විසින් සම්මත කරන එක්කෙනෙක් විතරක් යවන්න. සංඝයා විසින් තෝරගත්ත කෙනෙක් විතරක් යවන්න. එක එක ওই පිස්සෝ පිහාටොන්ට යන්න දෙන්න එපා කියලා ගියොත් ඔන්න ආපත්‍යක් කියලා ඔන්න පළවෙනියට ශික්ෂාපදයක් පනවනවා. ඊළඟට තව දෙවෙනියට ශික්ෂාපදයක් පනවනවා. මොකද දැන් ගිහිල්ලා රෑ වෙනකන් අවවාද දීලා පැය ගානක් තිස්සේ අවවාද දීලා දීලා කළුවරත් වැටිලා. ඉතින් මොකද කියනවා රෑ වෙනකන් අවවාද දුන්නොත් අන්න තව ශික්ෂාපදයක් තියෙනවා කියලා ඔන්න දෙවෙනි එකක් දෙවෙනි තව ආපත්‍යක් පනවනවා කළුවර වැටෙනකන් අවවාද දුන්නොත් කියලා. ඊට පස්සේ කියනවා දැන් හැම වෙලේම ගිහිල්ලා අවවාද දීලා දැන් අර තෝරගත්ත කෙනා තෝරගත්ත කෙනා පළවෙනියට මොකද කරන්නේ? රෑ වෙනකන් අවවාද දෙනවා. දෙවෙනියට මොකද කරන්නේ? ඊළඟට හැම වෙලෙම ගිහිල්ලා අවවාද දෙනවා. ඊට පස්සේ කියන සුදුසු කාලේ ඇරෙන්න. සුදුසු කාලේ ඇරෙන්න ගිහිල්ලා අවවාද දුන්නොත් අන්න එතනත් තාපත්‍යක් වෙනවා කියලා. ඔන්න ඊළඟට තුන්වෙනි ශික්ෂාපදයකුත් පැනෙවුවා. ඊට පස්සේ ඔන්න දැන් වටපිටාවේ කට්ටිය ඉන්නවනේ. වටපිටාවේ කට්ටියටත් ඉතින් බලාගෙන ඉන්න බෑ. වටපිටාවේ කට්ටිය අර යනහා මුදුරන්ට එක එක ඒවා කියනවා. මෙයා මේ යන්නේ නිකං ආමිසා හේතු සඳහා තමයි ඔය භික්ෂුණීන්ට ආවාද දෙන්න යන්නේ කියලා. ඔන්න වටපිටාවේ කට්ටිය කියනවා. ඉතින් අන්න ඒකටත් ඔන්න එක් ශික්ෂාපදයක් පනවන මොකද්ද? මෙන්න මේ විදිහට කෝචොක් කරොත් කොළොප්පං කරොත් මෙහෙම කිව්වොත් අන්න තව ආපත්‍යක් වෙනවා කියලා හතරවෙනි ශික්ෂාපදයක් පනවන. ඉතින් ඒක හින්දා බුදුරජාණන් වහන්සේ කලින්ම දැකලා ඕවා කට්ටියගේ හැටි තේරෙන හින්දා දන්න නිසා ඒ දවස්වල වෙච්ච සිදුවීමුත් එක්ක හේතුවක් නැතුවම නෙමෙයි මේ දවස්වල හොඳ හොඳ සිදුවීම් වෙලා තියෙනවා. ඉතින් ඒ සිදුවීමුත් එක්ක ওই විදිහේ ශික්ෂාපද හතරක් පනවලා තියෙනවා. ඉතින් ඒක හින්දා දැන් කොහොම හරි දැන් මට ඒකට යන්න වෙන්නේ. ඒක හින්දා මට මේක තමයි කරන්න වෙන්නේ. ඉතින් මේ පිරිසගෙත් වාසනාව හෝ වේවා, වාසනාව හෝ වේවා. ඉතින් අපි ශක්ති ප්‍රමාණයෙන් පුළුවන් විදිහට කරගෙන යන්න බලමු. ඉතින් අද මට හිතුණා අද මේ සාකච්ඡාවට ඔන්න ඔය මාතෘකාව ගන්න. දැන් පොට පෑදිලා ආපු මාතෘකාව ගන්න. මොකද්ද මේ රාගය, එහෙම නැත්නම් කාමය, එහෙම නැත්නම් මෛතුණිය කියලා හඳුන්වනවනේ. ඔන්න ඔය දේවල් පිළිබඳ පොඩි දේශනාවක්, පොඩි සාකච්ඡාවක් අපි කරන්න බලමු. එතකොට මුලින්ම මතක් කරගත්තොත් මේක අපි හැම දෙනාටම ඇතුලේ තියෙන දෙයක්. ඔකේ එළියට දාගන්න බැරි තරමට තමන් පෞද්ගලිකයි කියලා හිතාගෙන ඉන්න දෙයක්. ඉතින් ඒක පිළිබඳ අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. ඉතින් මුලින්ම මතක් කරොත් දැන් අපි හිතමු කෙනෙක් විදිහට මේ ලෝකෙ උප්පත්තිය ලැබනකොට, අර කුඩා දරුවෙක් විදිහට මේ ලෝකෙට පහළ වෙනකොට, ඉතින් මේ ධර්මයේ සඳහන් වෙනවා මොකද්ද? මේ කෙලෙස්වල මට්ටම් තුනක් පිළිබඳ. හැමෝම ඇහලා ඇති මේ කෙලෙස්වල මට්ටම් තුනක් පිළිබඳ සඳහන් වෙනවා. මොකද්ද? අනුසය කියනවා, පරිඋත්ථාන කියනවා, වීතික්කම කියනවා. ওই විදිහේ මට්ටම් තුනක් පිළිබඳ සඳහන් කරනවා. එතන මුලින්ම මොකද්ද සඳහන් කරන්නේ? මේ කුඩා දරුවෙක් උඩුකුරුව ඔහේ වැටිලා ඉන්න මේ කුඩා දරුවෙක් දැන් ඔන්න මේ විදිහට ඉන්නවා. ඉතින් මේ දරුවාට බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද? මේ දරුවාට කාමය කියලා හැඟීමක්වත් නැහැ. කාමය තියා කාමය කියලා හැඟීමක්වත් නැහැ. එතකොට කාම ආසාවක් නම් කොහින්නම් පහළ වෙන්නද කියලා කියනවා. මේ දරුවාට කාමය කියලා හැඟීමක්වත් නැහැ. එතකොට කොහොමද කාම ආසාවක් පහළ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් අන්න අනුසය මට්ටමින් මෙන්න මේ කාමය කියන එක මේ දරුවා තුල සැඟවිලා තියෙනවා. අර පිටටට ආවේ නැති වුණාට මොකද? අන්න අර අනුසය මට්ටමින් ඒ බීජ ස්වරූපයෙන් මේ දරුවා තුල ඒ කාමය කියන එක සැඟවිලා තියෙනවා. දැන් මේ පින්නතුන් මේ ධර්ම දේශනාවට ඇහුම් කන් දීගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ අපි හිතමු හිතේ රාගයක්, කාමය පිළිබඳ හැඟීමක් ඇති වෙලා නොතිබෙන්න පුළුවන්. මේ වෙලාවේ එහෙම අදහසක්, මේම වෙලාවේ එහෙම හිතවිල්ල මේ හිතේ නොතිබෙන්න පුළුවන්. නමුත් ඔය හිත ඇතුළෙම බීජය තියෙනවා. මේක ඇතිවීමේ බීජය තියෙනවා. මේක ඇති වෙන්න පුළුවන් ශක්තිය ඔය හිත ඇතුලේ තියෙනවා. අන්න ඒක පිළිබඳ තමයි සඳහන් කරන්නේ. මොකද මේ අනුසය මට්ටමින් මේ කුඩා දරුවෙක් වුණත් මෙන්න මේ කාමයට තියෙන ආසාව, කාමරාගයක් කියන එක තියෙනවා. ඉතින් ඔය ඉන්ද්‍රිය ටික මුලින් හරියට හැදිලත් නැහැනේ. ඉතින් ඔන්න ඇහි මේ හැදිලා යම් කිසි කාලයකට පස්සේ ඇහැ හැදිලා, ඊට පස්සේ ඉන්ද්‍රිය අනිත් ඒවා ඒ යථා තත්ත්වයටපත් වෙලා, ඒ ඉන්ද්‍රිය සුදුසු තත්ත්වයටපත් වුණාම ඔන්න අවුරුදු කීපයක් යනකොට මේ දරුවාගේ අන්න අර ඉන්ද්‍රියවල ස්වරූපේ හරියට හැදෙනවා. ඒ ඉන්ද්‍රිය මෝරනවා. ඒ ඉන්ද්‍රිය පරිණත වෙනවා. ඉතින් මෙන්න මේ පරිණත වුණාම මොකද වෙන්නේ? අර බාහිර පරිසරයේ තියෙන නොයෙකුත් දේවල් ඔස්සේ මෙන්න මේ ඇතුළට අරමුණු ගලාගෙන යනවා. ඒ අරමුණු ගන්නවා. අන්න ඒ අරමුණු ගැරීමත් එක්කම මොකද වෙන්නේ? අන්න පරිඋත්ථාන මට්ටමට මේ කෙලෙස් ටික ටික පත් වෙලා එනවා. මේ කාමරාගය කියන එක පරිඋත්ථාන මට්ටමට ටිකෙන් ටික පත් වෙලා එනවා. ඉතින් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ අවුරුදු කිහිපයක් වෙන පොඩි දරුවෙක්ගේ, අපි හිතමු අවුරුදු 4ක් 5ක් 6ක් වෙන පොඩි දරුවෙක්ගේ මේ වගේ දෙයක් හිත ඇතුලේ තියෙන්න පුළුවන්ද කියලා. නමුත් අපිට තේරෙන විදිහට නම් මොකද්ද? මේ පොඩි දරුවෙක්ගේ වුණත් යම් කිසි මෙන්න මේ කාම රාගය පිළිබඳ, ඒ කාමයට තියෙන ආසාව පිළිබඳ යම් කිසි හැඟීමක් ඒ හිත ඇතුලේ පහළ වෙනවා වෙන්න පුළුවන්. ඒ පොඩි කාලෙදිත් ඒ තාම තරුණ වියට යොවුන් අවධියටපත් නොවුණත් අන්න අර පරිඋත්ථාන මට්ටම මේ හිත ඇතුලේ පහළ වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක සමහර විට යම් කිසි දෙයක් දිහා මේ දරුවා නිකන් අමුතු විදිහට බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ දරුවාගේ හැඟීම ප්‍රකාශ කරන්න ඒ පිළිබඳ ක්‍රියාවත් වෙන්න හැකියාවක් නැහැ. නමුත් අන්න අර හිත ඇතුලෙන් යම් කිසි ඒ පිළිබඳ ඇල්මක්, ඒ පිළිබඳ නැඹුරුවක් මේ දරුවා තුළ තියෙනවා. අන්න ටික ටික වැඩි වියට පත් වෙනකොට අර අවුරුදු සාමාන්‍යයෙන් 12 13 14 වගේ එනකොට මෙන්න මේක තව ටිකක් හොඳට වර්ධනය වෙලා තමුන් ඒ අර යම්කිසි ඒ වැඩිහිටියෙක් බවට මේ ශරීරය ටිකෙන් ටික පත් වෙනකොට ඒ හෝමෝන ස්රාවය වෙනකොට ඔන්න ඕක ස්ථිර විදිහට ඝන බාල විදිහට හැදිලා එනවා. මොකද්ද මේ පරිඋත්ทาน මට්ටම. හිත ඇතුලේ හොඳට කාමරාගය කියන එක කාමයේ පිළිවඳ වසඟ වීමක් හිත ඇතුලේ නැගලා එනවා. ඔය වයසට බොහොම දරුණු විදිහට ඔක නැගලා එනවා. ඉතින් මොකද වෙන්නේ ඔන්න අර ශරීරේ තියෙන ඒ යම්කිසි ඒ පරිණත වෙන ශරීරේ මෝරණ ක්‍රියාදාමෙත් එක්ක ඒ තමුන්ට අදාළ ඒ යම්කිසි හෝමෝනයක් ස්රාවය වීම තුළින් ඒ හෝමෝන ක්‍රියාවලියක් තුළින් මේ ශරීරේ මහා මෝරපු ශරීරයක් බවට පත් වෙනවා. ඒ ලිංගික ඉන්ද්‍රියන් පරිණත ස්වභාවයට පත් වෙනවා. ඒ වගේම අර හිතෙත් යම්කිසි ඒ පිළිබඳ වැඩි නැඹුරුවක් පරිණත භාවයක් හිතටත් ගැළපිලා එනවා. ඉතින් ওই හිතයි කයයි කියන දෙක අපිට ඇත්තටම වෙන් කරන්න හැදුවට ওই නවීන විද්‍යාවේ වෙන් කළ පෙන්වන්න හැදුවට ඇත්තටම ඒක වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ හිතේ ස්වරූපෙම තමයි මේ කය ඇතුළට එන්නේ. ඉතින් අපි කියමු වෙන කෙනෙක්ගේ රූපයක්. තමුන්ට ප්‍රිය අපි හිතමු පිරිමි කෙනෙක් නම් කාන්තා රූපයක්. එහෙම නැත්නම් කාන්තාවකට නම් පිරිමි රූපයක්. ওই විදිහේ දෙයක් ඇස ගැටුණාම මේක අපිට හිතෙනවා මේ හිතෙන් යම්කිසි අපිට හැඟීමක් පහළ වෙනවා. ඒ හැඟීම සමගම මේ ශරීරය ඇතුලේ මහා ක්‍රියාවලියක් මේක ඔස්සේ සිදු වෙනවා. ඇහෙන් අපිට පේන මට්ටමට වැඩිය ඊට එහා ගිය ඊට ගැඹුරු යම්කිසි ප්‍රොසෙසින් පාර්ට් එකක්. එහෙම නැත්නම් යම්කිසි අපි හිතමු යම්කිසි ක්‍රියාවලියක් යනවා. මේ ඇහෙන් මේ රූපය අන්න සංසන්දනය කරලා බලනවා. ඒක යම්කිසි ප්‍රමාණ කිරීමකට ලක් කරනවා. එතකොට අපි හිතලා කරනව නොවෙන්න පුළුවන්. නමුත් අර මොලේ ඇතුලේ අන්න ඒ ක්‍රියාවලිය යනවා. ඉතින් ඇහෙන් විතර දෝක වෙන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයාගේ කටහඬ ඇහුනහම අන්න ඒකත් අර විදිහට යම්කිසි ප්‍රමාණ කිරීමකට ලක් වෙනවා. ඊළඟට ওই විද්‍යාවෙන් හොයාගෙන කියනවා මෙන්න මේ අපිට නහයට දැනුන් නැති වුණාට මොකද මේ යම්කිසි විරුද්ධ ලිංගික පුද්ගලයෙක්ගේ ඒ තියෙන දහඩිය තුල ඒ දහඩිය තුල මෙන්න මේ නහයට යම්කිසි දරන්න පුළුවන් ලබා ගන්න පුළුවන් ඒ විඳින්න පුළුවන් යම්කිසි ෆෙරමෝන්ස් జాතියක් තියෙනවා. ඒකේ සඳහන් වෙනවා මේ පුද්ගලයාගේ ජානමය තොරතුරු. මේ පුද්ගලයාට තියෙන ලෙඩ රෝග. ඉතින් අපිට නොතේරෙන මට්ටමකින් මොලෙන් මොකද කරන්නේ? මොලෙන් අරක බලනවා මේ ස්ලංග වෙලා ඉන්න පුද්ගලයා, මේ එකතු වෙලා ඉන්න පුද්ගලයා මෙන්න මේ විදිහේ දෙයකට සුදුසුද, මේ විදිහේ සහකාරය කරගන්න සුදුසුද කියන අන්න සංසන්දනයක් අපිට නොදැනෙන මට්ටමේ යනවා. ඉතින් ওই විදිහට වැඩ කටයුතු වෙනවා. ওই විදිහට අපිට නොදැනෙන මට්ටමට මේක අපේ ශරීරය ඇතුලේ මේ හිත ඇතුලේ මේක ක්‍රියාවත් වෙනවා. ඉතින් ඔන්න කෙනෙක් කියනවා දැක්කහම මට යම්කිසි ප්‍රිය ස්වභාවයක් ඇති වුණා, යම්කිසි කැමැත්තක් ඇති වුණා. අන්න අර මුළු ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට කැමැත්තක් ඇති වෙනවා. ඔන්න තව හෝමෝනයක් ස්රාවය වෙනවා. මොකද්ද මේ පුද්ගලයාව දැක්කහම යම්කිසි හද ගැස්මේ වැඩිවීමක් එහෙම නැත්නම් යම්කිසි මේ ශරීරේ ක්‍රියාවලිය උත්සන්න වීමක් ඔන්න ඇති වෙනවා. ඉතින් මේ හෝමෝන ස්රාවණි වුණාම මොකද වෙන්නේ? තව තව එකට වැඩ කටයුතු කරන්න උත්සාහවත් වෙනවා. එකට වැඩ කටයුතු කරනකොට මොකද වෙන්නේ? අන්න අර ෆීල් ගුඩ් හෝමෝන් එකක් ස්රාවය වෙනවා. මේ තැනත්තා දෙන්න එකට ඉන්නකොට අන්න දෙදෙනාටම තමුන් ඉන්න එකේ පහසුවක් සැපයක්, මේ එකට කාලය ගත කරන එකේ පහසුවක් සැපයක් වර්ධනය වෙනවා. ඊළඟට ඔහොම කල් ගත කරගෙන යනකොට තව මොකද්ද? දෙදෙනා අතර බොන්ඩිං හෝමෝන් එකක් සංසන්දන ඒ සම්බන්ධය තව තව වැඩි කරන හෝමෝන් එකක් ස්රාවය වෙනවා. ඉතින් ඔහොම තමයි විද්‍යාවට අනුව කියන්නේ. නමුත් කොහොම හරි මේ අන්තරේ අපිට නොදැනෙන විදිහට නොදැනෙන මට්ටමකින් මෙන්න මේ මෛතුණය රාගය කියන ඒවට බැඳිලා තියෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. එතකොට අවුරුදු සාමාන්‍ය 16ක් 18ක් වගේ වෙනකොට මෙන්න මේ කය අර කියන්නේ ඇට නහරෙන් බැඳුණු සම්මසින් පිළියම් වුණු කය සිවියෙන් වැසුණු මේක මේ මස් වලින් පිළියම් වෙලා තියෙන්නේ, ඇට නහරින් බැඳිලා තියෙන්නේ. ඇට නහරින් යම් කිසි බැන්මක් බැඳලා අන්න මස් වලින් පිළියම් කළා. මේක හාමෙන් වහලා ගත්තාම හරියට ඉටි රූපයක් වගේ අර ඇතුළත තියෙන බොහෝ කුණු කන්දල් කොහොම හරි වේවා මෙන්න මේ බාහිරෙන් බැලුවාම බොහොම ආකර්ශණීය ස්වරූපයක් පහළ වෙන. හරියට ඉටියෙන් මැව්වා වගේ, නැත්නම් දිව්‍යාංගනාවක් ඉස්සරහා පහළ වුණා වගේ, නැත්නම් දෙවියෙක් ඉස්සරහා පහළ වුණා වගේ තරමට හොඳ බොහොම ආකර්ශනීය චිත්‍රයක්, ආකර්ශනීය රූපයක් පහළ වෙනවා. අනේ එතකොට වෙනකන් ඇවිල්ලා තියුණේ තාම අර පරිඋත්ථාන මට්ටම. දැන් මොකද වෙන්නේ? අන වීතික්කම මට්ටමට මේක ගලාගෙන යනවා. මොකද්ද? දෙදෙනෙක් දෙදෙනෙක් අර රහසින් කළ යුතු මෛතුන ධර්මයේ හැසිරෙනවා. හැසිරලා මොකද වෙන්නේ? අර විදිහට වීතික්කම මට්ටමේ අන්න කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. අනුසය පරිඋත්ථාන වීතික්කම විදිහට මේක අන වැටපැන්නා කියන මට්ටමටත් යන්න පුළුවන්. ඉතින් ඕවා මේ හැම තැනම මේ රටේ ලෝකේ වෙන දේවල්. ඉතින් දැන් අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් කෙනෙක් මේ විදිහට මේ ධර්මයක් නොදන්න කෙනෙක් මේ විදිහේ මේ අරමුණු ගන්නකොට මේ ප්‍රිය පුද්ගලයෙක් දකිනකොට මොකද වෙන්නේ? මෙන්න මේකට යම්කිසි කැමැත්තක් ඇබ්බැහියක් මේ තැනත්තගේ ඇති වෙනවා. ඉතින් මොකද කරන්නේ? ওই කාමයන් ලබා ගැනීම සඳහා, කාමයන් තමුන්ට විඳීම සඳහා නොයෙකුත් උපක්‍රම නොයෙකුත් දේවල් කරනවා. ඒ කරලා ඒව ලං කරගන්න උත්සාහ කරනවා. අර තරුණාවදී වෙන්න පුළුවන්, යෞවන අවදීදී වෙන්න පුළුවන්. ඒ තමුන්ට ලං කරගන්න ඒවා විඳින්න මේ දැනට උත්සාහවත් වෙනවා. ඉතින් මේ බාහිර ලෝකේ ගත්තොත් මේ සමාජේ මේ ලෝකේ හැදිලා තියෙන්නේ ඔන්න ඕක මත පදනම් වෙලා. ගොඩක් දුරට ඕක මත පදනම් වෙලා තමයි හැදිලා තියෙන්නේ. බොහෝ ප්‍රමාණයක් ඕක මත පදනම් වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඔන්න අර එක අවස්ථාවක ත්‍රිපිටකෙත් හරි ලස්සන කතා බහ තියෙනවා සම්බන්ධයෙන්. ඔන්න ආනන්ද හාමුදුරුව ගැන කතාවක් සඳහන් වෙනවා. මොකද්ද? ආනන්ද හාමුදුරුව පිළිබඳ යම්කිසි පිළිබඳ හිතක්, කැමැති හිතක්, රාග හිතක් පහළ වෙනවා භික්ෂුණීන් වහන්සේ කෙනෙක්ට. ඉතින් මේ භික්ෂුණීන් වහන්සේ මොකද කරන්නේ? මෙන්න මේ බොරු ලෙඩක් අරගෙන, රෙද්දක් පොරෝගෙන, බොරු ලෙඩක් අරගෙන පණිවිඩයක් යවන ආනන්ද හාමුදුරුවන්ට මොකද්ද? අසවල් නම ඇති භික්ෂුණිය, අසවල් නම ඇති භික්ෂුණිය අසනීප වෙලා ඉන්නවා. අසනීප වෙලා ඉන්නවා. දැන් මොකද්ද මේ අසනීප කියලා හිතාගන්න පුළුවන්. ඉතින් ඊළඟට කියනවා ආනන්ද හාමුදුරුව අනුකම්පාවෙන් වඩින සේක්වා කියලා ඔන්න පණිවිඩයක් යවනවා. ඉතින් ආනන්ද හාමුදුරුවොත් හරියට කරුණාවනේ. ඉතින් ඔන්න යනවා. ගියාට පස්සේ හැබැයි ආනන්ද හාමුදුරුවන්ට මේ වැඩේ තේරෙනවා. මොකද්ද මේ තියෙන අසනීප කියලා තේරෙනවා. ඉතින් මොකද්ද කරන්නේ? අමුතු විදිහේ දේශනාවක් කරනවා. මොකද්ද කරන දේශනාව? ආහාර සම්භූතෝ අයම් බගිනි කයෝ, ආහාරං නිසාය ආහාරෝ පහතබ්බා. නැගිනිය, මේ කය ආහාරයෙන් හැදුණු දෙයක්. ආහාරයෙන් හැදුණු දෙයක් මේ කය කියන එක. එතකොට ආහාරයම ප්‍රයෝජනෙට අරගෙන මෙන්න මේ ආහාරයෙන් හැදිච්ච කය ප්‍රහාණය කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ. ඊළඟට මාන සම්භූතෝ අයම් බගිනි කයෝ, මානං නිසාය මානා පහතබ්බා. මෙන්න මේ කය කියන එක මානෙන් හැදිච්ච දෙයක්, මාන්නෙන් හැදිච්ච දෙයක්. එතකොට මානෙ ප්‍රයෝජනෙට අරගෙන මානය ප්‍රහාණය කරන්න ඕනේ. ඊළඟට කියනවා තණ්හා සම්භූතෝ අයම් බගිනි කයෝ, මේ කය කියන එක තණ්හාව නිසා හැදිච්ච දෙයක්, තණ්හාවම ප්‍රයෝජනෙට අරගෙන තණ්හාවම ප්‍රහාණය කරන්න ඕනේ. ඊළඟට කියනවා මෛතුන සම්භූතෝ අයම් බගිනි කයෝ, නැගිනිය, මේ කය කියන එක මෛතුණේ නිසා හැදිච්ච දෙයක්, මේ දෙමව්පියන්ගේ මෛතුණේ නිසා හැදිච්ච දෙයක්. නමුත් භාග්‍යතුන් වහන්සේ මෛතුණිය ගැන නම් එහෙම කියන්නේ නැහැ. මෛතුණිය ප්‍රයෝජනෙට අරගෙන මෛතුණිය ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට වෙන දේශනාවක් තමයි, වෙන ක්‍රමයක් තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ කියලා අන්න අර භික්ෂුණීන් වහන්සේට ධර්ම දේශනාවක් කරනවා. ඉතින් කරාම මොකද වෙන්නේ? අර ලෙඩේ හොඳ වෙලා කකුල් දෙක ළඟ වැටිලා කියනවා, අනේ මම මෝඩයෙක් විදිහට, බාලයෙක් විදිහට මෙන්න මේ වගේ වැරද්දක් කරා, මට සමාව වෙන සේක්වා කියලා ඔන්න සමාව අරගන්නවා. ඉතින් ওই විදිහේ දෙයක් තියෙනවා. ඉතින් එතකොට අපිට ඔය බාහිර ලෝකේ ඉන්න පුද්ගලයන්ට එක්තරා විදිහකට දොසක් කියන්නත් බෑ. මොකද මේකේ අරමුණු ගන්නකොට, මේ කඩ වැට කටයුතු කරගෙන යනකොට, ඉතින් ওই විදිහේ හැඟීමක් පහළ වෙනකොට, ඒව විඳින්න තියෙන ආසාව ඇති වෙනකොට, ඒ ඔස්සේ ක්‍රියාවත් කරන එක, ඒ ඔස්සේ උත්සාහවත් වෙන එකට අපිට දොසක් කියන්න බෑ. ඉතින් මම අර අඳුරන පුද්ගලයෙක් ඉඳලා ඒ දවස්වල මොකද්ද මේ පුද්ගලයාගේ දර්ශනය? අමුතුම විදිහේ දර්ශනයක් තමයි තියෙන්නේ. අමුතුම විදිහේ ෆිලොසොෆි එකක් තමයි මේ පුද්ගලයාට තියෙන්නේ. මේ පුද්ගලයා මොකද්ද මේ දර්ශනය? මෙන්න මේ ලිංගය කේන්ද්‍ර කරගත්ත දර්ශනයක් තමයි මේ පුද්ගලයාට තියෙන්නේ. මේ තැනත්තා කියනවා මොකද්ද? මේ රැකී රක්ෂා ඔක්කොම කරන්නේ ඔන්න ඔය පිනවීම ලබන්න. කසාදෙකුත් බැඳලා පවුල් වෙලා එහෙම ඉන්න මිනිස්සෙක්. නමුත් කියනවා මෙන්න මේ රැකී රක්ෂා කරන්නේ මෙන්න මේ වින්දනේ ලබන්න, මේක පිනවන්න. ඊළඟට මේ යානවාහන තියාගෙනඉන්නේ මෙන්න මේ වින්දනය ලබන්න. මේ ගරු නම්බු තියාගෙනඉන්නේ මෙන්න මේ වින්දනය ලබන්න. එතකොට මේ හැම දෙයක්ම අපි රැස් කරන්නේ වෙහෙස මහන්සේ මොකක් සඳහාද? මෙන්න මේ ලිංගය පිනවීම සඳහා කියන දර්ශනයක් මේ තැනැත්තකි තියෙනවා. එතින් ඔය බටහිර රටවල උනත් ඔය වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඒ හැදිලා තියෙන සම්ප්‍රදාය ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මෙහෙ නෑ කියනවා නෙමෙයි, මෙහෙත් තියෙනවා, මෙහෙත් තියෙනවා. නමුත් බටහිර රටවලත් තියෙනවා. ඉතින් මෙහෙ අර පොලේ ගිහිල්ලා යම් කිසි දෙයක් මිලදී ගන්නවා නම් අන්න ඒ රටකට ගිහිල්ලා සුපර් මාකට් එකකට ගිහිල්ලා යම් කිසි දෙයක් මිලදී ගන්න පුළුවන්. මෙහෙ අර ඔහෙ දහලා තියෙන නිකන් පැදුරක ඉස්සරහ දාලා තියෙන දෙයක් මිලදී ගන්නවා නම් ඒ රටක හොඳට බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න පුළුවන්. හොඳට පැකේජ් එකක් සහිතව හොඳට පැක් කරපු ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් අපිට පැහැදිලි වෙනවා. ඒ විදිහේ දේවල් තියෙනවා. සමහර විට දැන් මේ අහගෙන ඉන්න පිරිස ඔය රට රටවල සංචාරයේ යෙදුණි, රට රටවලට අර අපි කලින් සතිය සඳහන් කරා වගේ පස් කාගෙන පොළව හාරගෙන ගිහිල්ලා තියෙන මොකක් සඳහාද? ඔන්න ඔය කාමයන් එක්රස් කර ගැනීම සඳහා, කාමයන් විඳීම සඳහා තමයි ගොඩක් දුරට. ඉතින් කෙනෙක් ඒකට විරුද්ධ වෙන්න පුළුවන් අපි නම් එහෙම නැහැ කියලා. නමුත් බොහෝ විට බොහෝ දෙනෙක්ගේ අර මුල් මට්ටමෙන් හිතලා බැලුවාම, ඒක සංසන්දනය කරලා බැලුවාම අපිට තේරෙනවා මෙන්න මේවා හොයාගෙන ගිය ගමනක්. ඉතින් බිලියන් ඩොලර් ඒ යම් කිසි ඉන්ඩස්ට්‍රි හැදි වෙලා තියෙනවා, යම් කිසි කර්මාන්ත ඇදි වෙලා තියෙනවා මේක මත පදනම් වෙලා, මෙන්න මේ ලිංගිකත්වය කියන එක විකුණගෙන කන විදියට. ඊළඟට ඔය YouTube වගේ ගිහිල්ලා බැලුවොත් ඒ වීඩියෝ එකක් බැලුවාම ඒ දාලා තියෙන රූපේ, මේ වීඩියෝ එක අඳුන්නන්න දාලා තියෙන පින්තූරේ මොන වගේද කියලා බලන්න, ඒක මොන වගේ දෙයක්ද විදහා දක්වන්නේ කියලා බලන්න. එතකොට ගොඩක් වීඩියෝ වල තියෙන අන්න ක්ලික් කරන්න හිතන විදිහේ යම් කිසි රූපයක් මේකට දාලා තියෙනවා. ඉතින් එකපාරක් ක්ලික් කරාම මොකද වෙන්නේ? අන්න ඒකත් රෙකෝඩ් වෙනවා, ඒකත් ඔන්න ඒ ඩේටා වලට යනවා. ඉතින් මොකද කරන්නේ? දෙවනි දවසේ ලොග් වෙලා බැලුවම අන්න අර වගේ ඒවා හතරක් විතර ඉදිරිපත් වෙලා, අර වගේ ඒවා හතරක් විතර උඩින්ම තියෙනවා. ඉතින් ඔහොම තමයි වැඩ. ඊළඟට අපි හිතමු වෙබ්සයිට් එකකට යනකොට අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ තියෙන්නේ කොයි විදිහටද කියලා බලන්න. ඒකට ඒකේ ක්ලික් කරන්නේ කොයි විදිහටද කියලා බලන්න. ඉතින් ওই විදිහට හැම වෙලේම නිකන් මවුස් පොයින්ටර් එක ඒ දිහාවට යන ස්වරූපයක් අපි ඇතුලේ තියෙනවා. ඉතින් එහෙම දෙයක් ළඟා කරගන්න අපි උත්සාහවත් වෙනවා. මේ විදිහට නොයෙකුත් චිත්‍රපටි හදමින් නොයෙකුත් දේවල් මේ ලෝකෙ පුරා ප්‍රචාරය කරන්න, ඒවා ඒ මාකට් කරන්න මේ සමාජය හැදිලා තියෙනවා. අන්න මොකද්ද අර ලිංගිකත්වය මත පදනම් වෙච්ච ඒ ව්‍යාපාර, ඒ විදිහේ ව්‍යාපාර ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ වර්තමානයේ මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට මෙහෙත් තියෙනවා, ওই රටවල්වලත් තියෙනවා. ඉතින් එහෙම දෙයක් තමයි මේක. එතකොට අර කලින් කිව්වහම කිව්වා වගේ කෙනෙක් හිතනවා මේක මේ සම්පූර්ණයෙන් මේ ඒ ලිංගික ආසාවන් ඒ ලබා ගැනීම, ඒවා රැස් කර ගැනීම මත පදනම් වෙච්ච දෙයක්ද කියලා. ඒ විදිහේ අදහසක් කෙනෙක්ට එන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේක මේ ඉන්ද්‍රියන් පිනවීම මත පදනම් වෙච්ච දෙයක්. මෙන්න මේ ඇහැ පිනවන්න අපි කැමතියි. මේ කන පිනවන්න අපි කැමතියි. ඊළඟට මේ දිව, ඊළඟට මේ නහය, ඊළඟට මේ ශරීරය, ඒ වගේම ඔය ඔන්න ඔය පහ පිනවන්න අපි කැමතියි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම සඳහන් කළා කියනවා. හැබැයි මේ පුරුෂයෙක් ඉන්නවා නම්, පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුරුෂයාට ස්ත්‍රියකගේ රූපයක් ඇරෙන්න ඊට වැඩිය මේ ලෝකේ එහා ගිය, ඊට වැඩිය මේ ලෝකේ ප්‍රිය රූපයක් නැහැ. අන්න පුරුෂයෙක්ට ස්ත්‍රියකගේ රූපයක් ඇරෙන්න ප්‍රිය රූපයක්, ඊට වැඩිය එහා ගිය රූපයක්, ඊට වැඩිය අගනා රූපයක් නැහැ. ඊළඟට ස්ත්‍රියකගේ ශබ්දයක් ඇරෙන්න ඊට වැඩිය එහා ගිය ශබ්දයක්, ඊට වැඩිය අගනා ශබ්දයක් නැහැ. ස්ත්‍රියකගේ ගඳක් ඇරෙන්න ඊට වැඩිය එහා ගිය ගඳක් නැහැ. ඊළඟට ස්ත්‍රියකගේ රසයක් ඇරෙන්නේ ඊට වැඩිය එහා ගිය රසයක් නැහැ. ඒ වගේම ස්ත්‍රියකගේ ස්පර්ශයක් ඇරෙන්න ඊට වැඩිය එහා ගිය ස්පර්ශයක් නැහැ කියලා අන්න ඉන්ද්‍රියන් පිනවීමෙන් පටන් ගත්තර මොකද තමුන්ට ප්‍රියම රූපය, සද්දය, ඒ දේවල් මොනවද? අන්න ස්ත්‍රියකගේ දේවල්. පුරුෂයෙක්ට නම් ස්ත්‍රියකගේ දේවල්. ඒ වගේම කාන්තාවකට නම් ඕකේ අනිත් පැත්ත සඳහන් කරනවා. කාන්තාවකට පුරුෂයෙක්ගේ රූපයක් ඇරෙන්නේ ඊට වැඩිය එහා ගිය ප්‍රිය රූපයක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ ඔය විදිහට මෙන්න මේක ඉන්ද්‍රියන් පිනවීමෙන් පටන් ගත්තර මොකද අන්න ඔය විදිහට මේ ලිංගිකත්වය නැත්නම් ඒ කාමාශාව පිනවීමට මේක එනවා. ඉතින් ඔය විදිහේ දෙයක් තමයි මේ සමාජයේ තියෙන්නේ. ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සමාජ බැඳීම් වලින් බැඳිලා ඉඳියට මොකද? මේ සමාජ බැඳීමක් පොඩ්ඩක් එහෙම එහෙ වුණ ගම ගොඩ දෙනෙක් ඕවා ලබාගන්න ඕවා රැස් කරගන්න පෙළඹෙනවා. දැන් ඔය අර සුනාමිය වෙලාව සඳහන් වෙනවා ඒ පැරලියේ ඒ දුම්රිය පෙරලිච්ච තැනේම දහස් ගානක් ඕන එක තැන මැරිලා. එතකොට දැන් නීතියක් සමාජ බැඳීමක් මුකුත් නැහැ. ඉතින් මේ ආපු පුද්ගලය මොකද කරන්නේ? අර මලමිනී සමගත් සංවාසය දුනා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. අර සමාජ බැම්මෙන් බැඳිලා ඉන්දියාට, නීතියෙන් බැඳිලා ඉන්දියාට මොකද පොඩ්ඩ එහෙම හුණ ගම ඔන්න අරක ලබා ගන්න, ඒවට විකෘති ආසාවන් ඒ සන්තෘප්ත කරගන්න, විකෘති ආසාවන් පුරව ගන්න මේ තැනැත්තු උත්සාහවත් වෙනවා. ඊළඟට ඔන්න සත්තු සමග පවා ඔන්න ලිංගිකත්වයේ හැසිරෙනවා. ඉතින් ඕවා මේ ලෝකෙට අලුත් දේවල් නෙමෙයි. මේ සංසාර ගමනක් යනකොට මේ අනන්ත සංසාරයක් තිස්සේ ඒ සත්ව ජීවිත ලැබමින්, ඒ නොයෙකුත් ආසාවන් විඳිමින් එආපු ගමනේදී ඔය සියල්ල ඔය හිත ඇතුලේ ගැබ්බෙලා තියෙනවා. ඔය මනුස්ස ජීවිතයක් ලැබිලා පොඩ්ඩක් ඉහළට එසවිලා ඉඳියට මොකද අර තිරිසන් ස්වභාවය මේ හිත ඇතුලේ තියෙනවා. ඉතින් සත්සු සමගත් ඒ ලිංගික කටයුතු කරන්න, ලිංගිකව හැසිරෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඔය ත්‍රිපිටකය කියවලා ගත්තත් ඒකෙත් තියෙනවා වගේ දේවල්. ඒ වගේ දේවල් තියෙනවා. මේ ලෝකෙට අලුත් දේවල් නෙමෙයි ඕවා. ඉතින් ඔය විදිහට මෙන්න මේවා පිනවන්න, මේ විදිහට විඳින්න මේ තැනැත්තෝ කටයුතු කරනවා. ඒ විදිහට වෙහෙස දරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ විකෘතියක් බවට පවා මේක වර්ධනය වෙලා එන්න පුළුවන්. මෙන්න මේ කාමය පිළිබඳ තමුන්ගේ තියෙන ආසාව, ඒ කාමයන් විඳින්න තියෙන කැමැත්ත කියන එක මෙන්න මේ විදිහට ගොඩක් නැවත නැවත පියවර ගණනාවක් තිස්සේ දලාගෙන යන දෙයක්. අර විදිහට යම්කිසි අවස්ථාවක් ලැබුණාම, යම්කිසි දෙයක්, යම්කිසි ලිහිලක් ලැබුණාම මෙන්න මේ ශික්ෂාපදය කඩාගෙන යන තරමට, ඒ කාමයේ වර්ධවා හැසිරීම කියන එක කඩාගෙන යන තරමට මේ හිත ඇතුලේ මේක පිළිබඳ ආසාවක්, මේක පිළිබඳ ඇබ්බැහියක්, මේක පිළිබඳ යම්කිසි ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ ඉල්ලුමෙන් පීඩාවට ලක්වෙච්ච පිරිසක් තමයි මේ අපි හැම දෙනා. අපි හැම දෙනාටම ඔන්න ඔය ගැටලුව තියෙනවා. ජෝක ලේසි පහසු විදිහට විසඳන්න පුළුවන් ගැටලුවකුත් නෙමෙයි. මේ ලෝකේ මේ මිනිස්සු ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක්. ඉතින් ඒ වගේ ගැටලුවක් පිළිබඳ තමයි අද අපි පොඩ්ඩක් මේ මාතෘකා කරගත්තේ, සාකච්ඡා කරන්නේ දුනේ. නමුත් ඉතින් වෙලාව තියෙන විනාඩි 30ක් වගේනේ. එතකොට දැන් අර මොකද්ද අනර රූපවාහිනී වැඩසටහනක, සජීවී රූපවාහිනී වැඩසටහනක මෙන්න මේ විදිහේ දෙයක් ප්‍රචාරය කරාලු. මොකද්ද ප්‍රචාරය කළේ? අපි ඔන්න කඩුවක් ගිලින විදිහ කියලා දෙනවා. සජීවීව කඩුවක් ගිලින විදිහ කියලා දෙනවා කියලා කලින්ම ප්‍රචාරය කරාලු. ඉතින් ඕගොල්ලෝ කඩුවක් එහෙම ලෑස්ති කරගෙන මේක පුරුදු කරන්න කිසිම අනතුරක් නොවන විදිහට කඩුවක් ගිලින විදිහ කියලා දෙනවා කියලා කලින්ම ප්‍රචාරය කරාලු. ඉතින් කඩුවකුත් ලෑස්ති කරගෙන ඉන්න කියලා ප්‍රචාරය කරාලු. ඉතින් ওই විදිහට වැඩසටහනේ ඔන්න පියවරෙන් පියවරට කිසිම ආබාධයක් නොවී, අනතුරක් නොවී කඩුවක් ගිලින විදිහ කියලා දුන්නාලු. කියලා දීලා අන්තිමට කියනවලු, අදට අපේ වෙලාව ඉවරයි, එහෙනම් කඩුව එළියට ගන්න විදිහ අපි ලබන සතිය කියන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔන්න වැඩසටහන ඉවර කරාලු. ඉතින් ඒ වගේ දැන් අදත් අපි කඩුව ගිලින විදිහ තමයි අද කියලා දෙන්න උත්සාහ කරේ. කඩුව ගිලින එක ගැන තමයි අපි විස්තර කරන්න උත්සාහ කරේ. ඒ වෙනුවට කඩුව එළියට ගන්න විදිහ ගැන මේ ධර්මයේ සඳහන් කරන යම්කිසි දේවල් ටික අපි ලබන සතිය එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විදිහට ලබන සතිය අපි සාකච්ඡා කරමු මොකද්ද මේ පෙනෙන මාර්ගය, මොකද්ද මේ ඇබ්බැහියෙන් ගැලවිලා යන තියෙන ක්‍රමය. ඉතින් ඔය ඇබ්බැහිය හැම වෙලේම තමුන්ව පහළට ඇදගෙන යන ඇබ්බැහියක් තමයි තියෙන්නේ. පහළට ඇදගෙන යන ඇබ්බැහියක්. අර මනුස්ස ජීවිතයක් ලැබුවට මොකද මේ කාමයේ වරිදවා හැසිරීම කියන එක ඇබ්බැහියකට ගියහම, ඒක පුරුදු කරාම මොකද වෙන්නේ? අන්න පහත් ලෝක කරා ඇදගෙන යාමේ හැකියාවක් මේකට තියෙනවා. මේ ඉන්න පුද්ගලයාව පහත් ලෝක කරා ඇදගෙන යාමේ හැකියාවක් මේකට තියෙනවා. ඊළඟට මේ පහත් ලෝකේ නිරය වගේ මහා භයානක තැන්වලට ගියාට මොකද? ගිහිලා ආව උඩට එනකොටත් ওই අඩුපාඩුව සමග තමයි එන්නේ. අර කම්ම විපාකේ වලිග කොන තමුන්ගේ පිටිපස්සෙන් එනවා. මොකද මනුස්ස ජීවිතයක් ලැබුණත්, එහෙම නැත්නම් තිරිසන් ජීවිතයක් ලැබුණත් අන්න අර නොයෙකුත් ඒ භයානක ස්ථානවල උප්පත්තිය ලබනවා. ඒ තමුන්ගේ ලිංග ඉන්ද්‍රිය කපල අයින් කරන විදිහ සත්ත්ව ස්වරූප විදිහට උප්පත්තිය ලබනවා. ඒ කරාඹපු ගොනෙක් විදිහට උප්පත්තිය ලබනවා. එහෙම නැත්නම් වඳුරු කුලයක උප්පත්තිය ලබනවා. මහා වඳුර ඇවිල්ලා අර ලිංගය හූර්ලා දානවා. ඉතින් ඔය ආනන්ද හාමුදුරුව ගැන ඒ යම්කිසි අතීත පුතක් සඳහන් වෙනවා. මොකද්ද? ඒ කාමයේ වරදවා හැසිරීම නිසා ඔන්න ඒ යම්කිසි නිරයේ දුක් විඳලා ඇවිල්ලා ඔන්න වඳුරු කුලයක උප්පත්තිය ලබනවා. වඳුරු කුලියක උපත්ති ලැබුවා මොකද වෙන්නේ? අර මහා වඳුර ඇවිල්ලා මේ ලිංගේ හූර්ලා දානවා සැරින් සැරේට. ඉතින් කියනවා මම මේ විදිහට දුක් විඳලා මරණයට පත් වුණා. නැවතත් මම ගිහිල්ලා වඳුරු කුලියකම උපත්ති ලැබුවා. නැවතත් ඒ විපාකෙම මට ලැබුණා. ඔන්න ඔය විදිහ දෙයක් තියෙනවා. ඊළඟ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් ඒ ලිංගික ඇබ්බැහිය වැඩි, යම්කිසි විකෘති ස්වභාව ඇති පුද්ගලයා විදිහට උපත්ති ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේකේ තියෙනවා මේ බෑම්මේ ස්වරූපයක් තියෙනවා. තමුන්ගේ පහත් ලෝක කරා ඇදගෙන යනවා. මේ ඇබ්බැහිය පුරුදු කරන්න තව තව මේ ගින්න බුරබුරා නැගෙන ගින්නක් වෙනවා. මොකද අර දර විසිකරන්න මේ ගින්න හොඳටපත් වෙනවා. අන්න ඒක තමයි අර ආනන්ද ස්වාමීන් වහන්සේ අතෙන්දි දේශනා කරන්නේ. මේ මෛතුණේ ගැන නම් භාග්‍යවතුන් වහන්සේ එහෙම කියලා නැහැ. මෛතුණේ පාවිච්චි කළා මෛතුණේ ප්‍රහාණය කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ කියලා නැහැ. ඒ වෙනුවට වෙන ක්‍රමයක් තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ කියලා අන්න අර භික්ෂුණීන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ කියනවා. එතකොට එන්නේ පෙන්නන වෙන ක්‍රමයේ පිළිබඳ අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. මේ හැම දිනාම මේ ගත කරපු ඒ වේලාවත් ඒ තමුන්ගේ ධර්මමය කටයුතු සඳහා ඒ ජීවිතය උසස් කර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.